SBS සිංහල වැඩසටහන්ට ඔබට ඕනෑම මොහොතක සවන් දිය හැකි. පොඩ්කාස්ට් ක්‍රමයට විශේෂාංගවලට වෙනම සවන් දීමට පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට. ජංගම දුරකථනය හරහා සවන් දීමට SBS Radio app නොමිලේ බාගත කරගන්න.
ලාංකීය සාහිත්‍යයෙන් විශ්ව සාහිත්‍යයට. අද විශ්ව සාහිත්‍යයට ගිය ලාංකීය සාහිත්‍යදරයන්ගේ පත පොත පිළිබඳ විමසුම. අයිබුවන් ඔබ සියලුම දෙනාට. තවත් මාසයක අපි විශ්ව සාහිත්‍යයෙන් අපගේ සාහිත්‍ය කතා බහ ආරම්භ කරන්නට එහෙමනම් සූදානම්. ඔබට මතක ඇති ගියවර අපි හමුවුණේ කොයි මාසෙදද මොනවා ගැනද කතා බහ කළේ කියලා. කෙටියෙන් ඒ පිළිබඳවත් මතක් කළම අපි සුපුරුදු ලෙසින් මෙවර සාකච්ඡාවට එළඹෙමු. විශ්ව සාහිත්‍යයෙන් අපේ මේ සාකච්ඡා මාලාවේ අවසන් වතාවට අපි ඔබව හමුවුණේ මාර්තු මාසයේදී. එතනදී ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබ කොයි කවුරුත් බොහෝ අවස්ථාවකදී කියවා තිබෙන ග්‍රන්ථයක් තමයි අපි පාතක කරගත්තේ. විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ආරණ්‍යක් නමින් වංගබසින් ලියන ලද ඒ නවකතාව චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් අරණකට පෙම්බද නමින් සිංහලයට පරිවර්තනය කළා. ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. සාකච්ඡාව අවසානයේදී අපි මතක් කිරීමක් කළා මේ සම්මිශ්‍රණය සිනමාවට නැගුණු අවස්ථාවක් පිළිබඳව අපි කතා බහ කරනවා කියලා. ඒ තමයි සත්‍යජිත් රාය් කියන මහා සිනමාවේදියා විශ්ව සිනමාවට අරගෙන ගිය විභූති භූෂණ බන්දෝපාධ්‍යායගේ වංග කෘති පිළිබඳවයි අපි කතා බහ කරන්න කියලා පුංචි ඉඟියකුත් ඔබට ලබා දුන්නා. අද ඒ සඳහා තමයි අපේ සූදානම විභූති භූෂණ බන්දෝපාධ්‍යායගේ කෘතියක් චින්තා ලක්ෂ්මී සිංහාරච්චි කොටස් තුනකට බෙදලා සිංහලයට නැගුවා. එයත් කොටස්වලට නැගලා රිදී තිරයට නැගුණා සත්‍යජිත් රාය්ගේ අතින්. මේ ත්‍රිත්වය සතුව තියෙන හැකියාවන්, ඒ වගේම නිර්මාණාත්මක කෞශල්‍යයන්, ඒ හරහා පාඨකයන්ට ප්‍රේක්ෂකයන්ට ලැබුණු වින්දනය පිළිබඳව තමයි අද අපි විශ්ව සාහිත්‍ය යටතේ කතා බහ කරන්නේ. සුපුරුදු විදිහට බොහොම උනන්දුවෙන් මේ කරුණු කාරණාත් හොයාගෙන අදත් SBS සිංහල මැදිරියට පැමිණලා සිටින මෙල්බන් වාසී තරුණ ලේඛිකාවක් දිලිනී රේවල. ඔබ ඇයව හොඳින්ම දන්නවා. ප්‍රජාපුවත්පත්වලට ඇය ලිපි සපයනවා. ඒ වගේම සිංහලෙන් රචිත කෘති ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරමින් අපේ සිංහල සාහිත්‍යයට සුවිශේෂී වූ මෙහෙවරක් කරන ලේඛිකාවක් මෙල්බන් වල සිටින දිලිනී, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලිනී.
අපි මුලින්ම මතක් කරලා සිටිමු අපි අද පාදක කරගන්න මේ කතාව, ඒ කියන්නේ විභූති භූෂණ බන්දෝපාධ්‍යාය විසින් රචිත මුල් කෘතිය පරිවර්තනය වීමේදී සිදුණු වෙනස්කම්, ඒ වගේම සිනමාවට නැගීමේදී සිදුණු වෙනස්කම්. මොකද එකම කෘතිය කොටස් වලට බෙදලා තමයි සිංහලයටත් පරිවර්තනය වුණේ, රිදී තිරයටත් නැගුණේ. මේ වෙනස පිළිබඳව ටිකක් අවබෝධයක් ලබා දීලාම අපි ඉදිරි කතාබහට අපි යොමු වෙමු දෙලිනි.
ඔව් දිලෘක්ෂි, මේ මුල් කෘතිය ලියවෙන්නේ කොටස් දෙකකින් 1928 විභූති භූෂණ බන්දෝපාධ්‍යාය තමයි ලියන්නේ. පාතෝර් නමින් තමයි මුල් කෘතිය ලියවෙන්නේ. ඊට පස්සේ සත්‍යජිත් රාය් 1950 තීරණය කරන ඔහුගේ පළමු සිනමා කෘතිය විය යුත්තේ මේකයි කියලා. ඒ අනුව ඔහු උපක්‍රමශීලී වෙලා මේ පොත කඩනවා කොටස් තුනකට. පළවෙනි කොටස පාතර් පංචලි, දෙවෙනි කොටස අපරාජිතෝ, තුන්වෙනි කොටස අපූ සංසාර කියලා. මේ කොටස් තුනක් වශයෙන් සිනමා නිර්මාණයකට ගොඩනගනවා සත්‍යජිත් රාය්. ඔහුගෙන් පස්සේ තමයි චින්තා ලක්ෂ්මී සිංහාරච්චි පරිවර්තනය කරනවා මේ පතෝර් කෘතිය නැවත කොටස් තුනකට කඩලා. මං හිතන්නේ ඇය සත්‍යජිත් රාය්ගේ ශෛලිය අනුගමනය කරා මෙතෙන්දී. හේතුව මං හිතන්නේ ඒක ජනතාව අතරට ගෙනියන්න ඒ අනුව පරිවර්තනය කිරීම පහසුයි කියලා ඇයට හිතෙන්නේ නැති.
දැන් එතකොට අපේ මේ සිංහල පාඨකයන්ට හොඳටම පුරුදු චින්තා ලක්ෂ්මී සිංහාරච්චිගේ මේ පරිවර්තන කෘති තුන මොකක්ද කියලා. පරිවර්තන සාහිත්‍යයට ආදරය කරන ඔබ කියවා ඇති චින්තා ලක්ෂ්මී සිංහාරච්චි විසින් පරිවර්තනය කරන ලද මාවතී ගීතය, අපරාජිත ජීවිතයක් සහ අපූගේ ලෝකය කියන කෘති තුන. මේ කෘති තුන තමයි දැන් මේ දිලිනි මොහොතකට කලින් කිව්වේ අර පතෝර් කියන විභූති භූෂණ බන්දෝපාධ්‍යායගේ මුල් කෘතිය කොහොමද මේ කොටස් තුනකට කඩලා සිංහලයට අපේ පාඨකයාට ලැබුණේ කියලා. අපි මේ ටිකක් අවධානය යොමු කරමු දිලිනි චින්තා ලක්ෂ්මිගේ මේ අපූත්‍රිත්වය බිහිවීම පිළිබඳව කොයි වගේ පසුබිමක් ඇටදේද මේ කෘති තුන බිහිවුණේ?
ඇත්තටම මේ කෘති තුන සිංහලට පරිවර්තනය කරාදී අය අසීමිත දුක්ඛම් කටලුවලට මුහුණ දෙමින් තමයි ඒක කරලා තිබුණේ. විශේෂයෙන් ගත්තොත් අවසාන කෘතිය මාවතී ගීතය ඇත්තටම අය ලියලා ඊට පස්සේ ඒ කෘතිය මුද්‍රණය කරන්න කලින් අස්ථානගත වෙනවා. කියන්නේ කවුරු හරි කෙනෙක් එක බාර අරගෙන මේ නමුත් ඒක අස්ථානගත කරලා තියෙනවා. එහෙම තමයි මම කියවලා තියෙන්නේ.
අපි ගියවර සාකච්ඡාවේදීත් ඔය පිළිබඳව
කතා බහ කළා නේද? ඊට පස්සේ කොහොම හරි අය අසනීප වෙනවා. තාවකාලික සුවයක් ලැබපු මොහොතේ ඇය නැවත අපූගේ ලෝකෙ එළියනවා. මෙතෙන්දී කියන්න ඕනේ ලොකුම දේ තමයි සත්‍යජිත් රාය පතෝල් කියවීමෙන් හඳුනාගත්ත විශේෂත්වයේ පොතේ තිබිච්ච විශේෂත්වය තමයි මේ ඉතාමත්ම කාව්‍යාත්මක ශෛලියකින් තමයි පොත ලියවිලා තියෙන්නේ. සහ මානව දයාව, මානුෂික බව පිළිබඳ හැඟීම් සමුදායක් මුළු පොත පුරාම පවතින බව සත්‍යජිත් රාය තේරුම් අරන් තියෙනවා. මේක මේ ලොකු චැලෙන්ජ් එකක් හැටියට බාරගන්නත් ඇත්තේ. මොකද ඔහුගේ පළවෙනි කෘතිය, ඔහු පළවෙනි සිනමා කෘතිය. එමගින් ඔහු ජනතාවට ඉදිරිපත් කරන්න යන්නේ මනුෂ්‍ය හැඟීම් ගොඩක්. මම හිතන්නේ ඔහු එතනින් සාර්ථක වුණා. ඒ වගේම චින්තාලක්ෂ්මි සිංහරච්චිගේ පරිවර්තන තුන කියවද්දී මම හිතන්නේ ඇයා විභූතිභූෂණ බන්දෝපාධ්‍යායගේ රචනා ශෛලිය, කාව්‍යාත්මක නවකතා ශෛලිය යම්තාක් දුරකට අනුගමනය කරමින් සිංහල භාෂාව උපයෝගී කරගෙන තියෙන උපක්‍රමශීලීව මේ පොත් තුනේ රසය ඒ විදිහටම දෙන්න බොහෝ දුරට කාව්‍යාත්මක රචනා ශෛලියක් සිංහලෙන් පාවිච්චි කරමින්.
ඔව්, දැන් ඒ පොත් තුන කියවද්දී ඇත්තටම ඔබට දැනෙන්නට ඇති මේ විශාල සිදුවීම් සමුදායක් නැහැ. ලොකු සිදුවීම් සහ අපි තැතිගැන්මකට ලක් කරන, බියටපත් කරන, අපිව නිකන් වෙන ලෝකයකට අරන් යන එහෙම ලොකු සිදුවීම් නැහැ. අපිට සමීප එදිනදා ජීවිතයේ සිදුවන දරිද්‍රතාවයේ පෙළෙන සමාජයක ලක්ෂණ, සාමාන්‍ය මානව දයාවට අදාළ කරුණු, මේ බොහොම සංවේදී සරල කරුණු ගරාගෙන යන්නේ. නමුත් ඒවා අපේ හදවත පැහැර ගන්නවා. දැන් එතකොට අපි මුල් කෘතිය බැලුවොත් එහෙම විභූතිභූෂණ බන්දෝපාධ්‍යායගේ 1928 දී ලියවුණු පතෝර් කියන මූලික කෘතිය. දැන් ඒ කාලේ වකවානුවත් එක්ක අපි කල්පනා කළාම මෙහි ප්‍රධාන චරිතයේ අපූ පිළිබඳව කල්පනා කළාම කොයි වගේ කතා සංකල්පයක්ද ඔහු එහිදී ගොඩනගලා තියෙන්නේ?
ඔව්, ඇත්තටම මේ විභූතිභූෂණ බන්දෝපාධ්‍යායගේ කාලේ 1920 දශකයේ ගත්තත් ඒ කාලේ ඉතාම දරිද්‍රතාවය අතිශයින් දරුණුව පැවතුන කාලයක්. විශේෂයෙන්ම කල්කටාව කියන්නේ දුගී මගී යාචකින්ගෙන් පිරිච්ච තැනක් ඒ කාලේ. ඉතින් ඔහු දරිද්‍රතාවය කියන පසුබිමේ ඔහු ලියන්නේ මේ මනුස්සකම මේ දුක දරාගෙන හිටපු හැටි. අපූගේ කතාවේ පළවෙනි කතාවේදී, පාතල් පංචලි කතාවේදී ඇත්තටම මේ අපූගේ දරා ගැනීම, පුංචි දරුවාගේ දරා ගැනීම කියන එක හරි පුදුම විදිහට මේ අපිට දැනෙනවා. ඒ කියන්නේ එයාගේ සහෝදරී මැරෙද්දි දුර්ගගේ මියයාම ගැන ගත්තාම වුණත් අපූ ඒක දරා ගන්න විදිහ මේ මුල් කෘතිය කියවලා නැතත් අපිට ඒක දීලා තියෙන විදිහට ඒ වේදනාව මේ පපුවේ කොහෙදෝ තැනකට ඇනි ඇනි අපිට දැනෙනවා. ඒ එකක්. ඊළඟට දෙවෙනි කෘතියේදී අපූගේ පියා මිය යනවා. දරිද්‍රතාවය එහෙමමයි. හරි, ඒ දරිද්‍රතාව පසුබිම දිගටම තියෙනවා. ඔවුන් කල්කටාවට එනවා, අපු හොඳට ඉගෙන ගන්නවා. නමුත් පියා අතිශයින්ම මේ උත්සාහ කරනවා තමන්ගේ පවුල පවත්වාගෙන යන්න. මේ ඔවුන් ඉතා උසස් කුලයක මිනිස්සු, දුප්පත් වුණාට බ්‍රාහ්මණ කුලේ අය. ඉතින් ඒ කුල මානය කියන එකත් අධික වශයෙන් තියෙන බව පොත පුරාම තියෙනවා. ඊළඟට මේ සිනමා පටයේත් ඒක පෙන්නවා. කොච්චර දුප්පත් උනත් තමන්ගේ කුල මානයත් එක්කත් මේ තාත්තා මානසිකව ගැටෙනවා. ඒකත් පෙන්වන් කරනවා. ඊළඟට තුන්වෙනි පොත ගත්තාම අපූ ශිෂ්‍යත්වයක් දිනා ගන්නවා. ඊළඟට මහන්සි වෙනවා ඉගෙන ගන්න. ඔහු ලියන්නෙක් වෙන්න තමයි පෙරුම් පුරන්නේ ඇත්තටම. නමුත් අවසවන්ත විදිහට ඔහුට විවාහයක් කරගන්න සිද්ධ වෙනවා. පර්ණ ඔවුන් විවාහ ජීවිතය ඉතාම සුන්දරවගෙන යනවා. එතන එක තැනක අපු අහනවා අපර්ණගෙන්, ඔබ දුප්පත්කම බාරගන්න කැමතිද කියලා ඔයා විවාහ වෙද්දි. අපර්ණ නිකම්ම ඔව් කියන. නමුත් ඇය අඬනවා හොඳටම මේ අපු එක ආව වෙලාවේ, ගෙදරට මේ අපුගේ කාමරයට ආව වෙලාවේ. මොකද ඇයට ඒක දරන්න පුළුවන් දුප්පත්කමක් නෝන නිසා. නමුත් ජීවිතේ සුන්දරව ගත කරන ඔවුන්ගේ විවාහ ජීවිතය මේ අවාසනාවට දරු ප්‍රසූතියේදී ඇය විමේ යනවා. එතෙන්දී අපූර්ව හිතාගන්න බැරුව යනවා පියෙක් හැටියට මම තාත්තා කෙනෙක්ද මම මේ දරුවා බාරගන්න ඕනේද වගේ දෙයක්. ඒ කියන්නේ දරුවා ගැන තියෙන වගකීම අපු ගන්න කොහොමද කියලා ලොකු අරගලයක දෙනවා අහු. එතෙන්දී පවා මානසික හැඟීම් ඔය කියන දේවල් එක්කයි ගැටුම තියෙන්නේ. ඒ මානසික හැඟීම්, මානසික අත්දැකීම්, මානව දයාව පිළිබඳ මිනිස්සු තුළ ඇතිවන තමන් තුළම ඇතිවන අරගලයන් ඔවගේ දේවල් තමයි ඇත්තටම මුළු පොත පුරාම කතා වෙන්නේ. ඒකම ඉතාමත්ම සංවේදී විදිහට චින්තා ලක්ෂ්මී සිංහාරච්චි වචන වලට පෙරලනවා සිංහලෙන්. සිනමාපටයත් අතිවිශිෂ්ට විදිහට ඒ මානසික හැඟීම් ඉදිරිපත් කරනවා කියලා කියන්න පුළුවන්.
හොඳයි, දැන් එතකොට පතෝර් හරහා විභූති භූෂණ බන්දෝපාධ්‍යාය ලෝකෙට කියපු ඒ දරිද්‍රතාවේ මතුපිටින් නැගුණු මානව දයාවේ කතාව සිනමාපටයට නැගෙන්නේ ඔහු මියගියාට පස්සේ 1950 දශකයේ. එතකොට වසර ගණනාවක් ගත වුණාට පස්සේ මේ කතාවේ සර්වකාලීන බව පිළිබඳවත් යමකට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. දැන් 20 දශකයේ තිබිච්ච දෙයක් 50 දශකයේ විඳිද්දී දැන් අපි 60 දශකයේ පරණ සිංහල සිනමා පටයක් නරඹද්දී අපිට හිතෙනවා ඒක අපේ දැන් සමාජෙන් ගොඩක් ඈතයි කියලා. එතකොට සත්‍යජිත් රාය වගේ මහා සිනමාකරුවෙක් කොහොමද වසර ගණනාවක් අතීතයක් ඒ වෙනකොටත් ජනතාවට දැනෙන සාමාන්‍ය හැඟීමක් බවට පත් කළේ තමන්ගේ සිනමා පටය හරහා?
ඇත්තටම දිරුක්ෂි, ඒක ඇත්ත. ඒ කියන්නේ මේක මේ මාර්තු මාසේ රොජ ඊබට් කියන විචාරකයා ලියනවා 2001. මෙන්න මෙහෙම, මම අපූ ත්‍රිත්වයේ රාත්‍රී 3ක් තිස්සේ නැරඹෙමි. ඉන්පසුත් සිටිවිලි ඒ තුලම ගැලී ඒ කතා තේමාවන් තුලටම කාලාන්තරයක් සැරිසරූ බව මට මතකය. කතා තේමාවන් අද අපි සිටින ස්ථාන, සංස්කෘතීන් හා ලබන ජීවිත අත්දැකීම් වලින් වියැකී ගොස් ඇතත් ඒවා අපේ අන්‍යෝන්‍ය මානුෂික හැඟීම් හා තවමත් නිරන්තරයෙන් ඍජුවම තදින් බැඳී යයි. ඇත්තටම අපිට ඒ බැඳීම දැනෙන්නේ එතනින්. මේ නැතුව දරිද්‍රතාවයෙන් සමාජ සංස්කෘතික වෙනස්කම් තුලින් නෙමෙයි. ඉතින් ඒකයි ඇත්තටම මේ 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 ලියවිල්ල සර්වකාලීන වෙන්නේ, මේ සිනමා කෘතිය සර්වකාලීන වෙන්නේ.
ඔව්, එතකොට මේ දැන් පතෝර් කියන ග්‍රන්ථයේ පාතර පංචාලි යන නමින් තමයි සත්‍යජිත් රාය සිනමා පටයට නැගුවේ. දැන් අපි ගත්තොතින් එමුගේ සිනමාත්මක පාර්ශවය මේ සත්‍යජිත් රායගේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මේ ඔහුට තියෙනවා කියලා. මේ තාගෝර්ගේ පොඩි බලපෑමක් සහ අනුබලයක් හෝ සෙවණැල්ලක් මොකද්ද මේ ඒ සම්බන්ධව අපිට සාක්ෂි හොයාගන්න පුළුවන් තැන් විශ්ව සාහිත්‍යයේ?
සත්‍යජිත් රායට තාගෝගේ සෙවනැල්ල යෝධ සෙවනැල්ලක් හැටියටයි පතිත වෙලා තියෙන්නේ. මොකද පුංචි කාලේ ඉඳලා රවින්ද්‍රනාථ තාගෝර් තුමාව ඇසුරු කරන්න ලැබිච්ච වාසනාවන්ත දරුවෙක් සත්‍යජිත් රාය කියන්නේ. ඔහුගේම වචන වලින් කිව්වොත් ඔහු එක තැනක ප්‍රකාශයක් කරනවා මෙන්න මෙහෙම. 1928 මා මගේ අම්මා සමග තාගෝර් තුමාගේ සරසවියට ගියා. මගේ අතේ තිබුණ අලුතින්ම මිලදීගත්තු සමර සටහන් පොතක්. අම්මා ඒ පොත තාගෝතුමා අතර දීලා කිව්වා, මගේ පුතා ඔබෙන් කවියක් ලියලා ඉල්ලනවා මේ සමරු පොතට. එතුමා කිව්වා පොත මගේ ළඟ තියලා යන්න කියලා. පහුවදා එතුමා ඒ පොත මට දෙමින් මෙහෙම කිව්වා, මං මෙහි ඔබ වෙනුවෙන් යමක් ලිව්වා. ඒක ඔබට මේ වයසේදී තේරෙන්නේ නැති වෙයි. ඒත් වැඩෙනකොට තේරෙයි. තාගෝතුමා මෙන්න මෙහෙමයි පුංචි සත්‍යජිත් රායගේ සමරු පොතේ ලියන්නේ. මා ලෝකේ වටේ ගියා, දකින්නට ගංගාවල් කඳු පන්ති. මා වියදම් කළා ඒ සඳහා ලොකු මුදලක්. මා හුඟක් දුර ඇවිද්දා. මා හැම දෙයක්ම දැක්කා. ඒත් මට අමතක වුණා දකින්නට මගේ නිවස අසලම පිටතින් නැති පුංචි තන තුඩක දැවටුණු පිණි බිඳුවක අසිරිය. ඒ පිණි බිඳුව තුලින් ඔබට දකින්නට පුළුවන් වේවි ඔබ අවට ඇති මුළු විශ්වයම. මේ කියමන තමයි ඔහුගේ ජීවිතය පුරාම, සත්‍යජිත් රායගේ ජීවිතය පුරාම, සිනමා ජීවිතය පුරාම, කලා ජීවිතය පුරාම වැටුණු හැවනැල්ල කියලා පසුකාලීනව සත්‍යජිත් රාය විසින්ම කියා තියෙනවා.
ඒක ඉතාමත්ම අපූර්ව අත්දැකීමක්. මොකද අපි ලෝකේ වටේ යනවා අපි නොදන්න දේවල් සහ නොදකින දේවල් හොයන්න, නොලැබුණු දේවල් හොයන්න සහ අත් නොවිඳි දේවල් හොයන්න. නමුත් ඒවා අපි පසුපසම තියෙනවා. ඇත්තටම ඒ හරහා අපි ළඟම තියෙන දේවල් හරහා, ඒ අඩුම කුඩුම හරහා එකතු කරගෙන නිර්මාණයක් බිහි කළා සමස්ත ප්‍රජාවටම ඒකේ පොදු අත්දැකීමක් විදිහට විඳින්නට සැලසීම නිර්මාණකරුවෙකු සතු අතිවිශාල දක්ෂතාවක්. සත්‍යජිත් රායගේ නිර්මාණ පිළිබඳව අගෙීමට ලක්ුණු අවස්ථා කීපයකුත් තියෙනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරමු දෙලින්.
මම අපව පාතර පංචලි සිනමා පටයටම යන්නම්. මේක ඔහුගේ පළවෙනි නිර්මාණය, පළවෙනි සිනමා පටය. කැමරාකරණය කරලා තියෙන්නේ පළමු වතාවට සුබ්‍රතා මිත්‍රා විසින්. මෙතන පොඩි කතන්දරයකුත් තියෙනවා. මේ සුබ්‍රතා මිත්‍රා සත්‍යජිත් රායගේ පසුපසින් කරදරයක් වෙමින් ඇවිල්ලා තියෙනවා, මොනවා හරි කැමරාකරණය සම්බන්ධයෙන් කරන්න උදව් කරන්න කියලා. ඔහුගේ පින්තූර වගේකුත් පෙන්න පෙන්න ආවලු. ඉතින් සත්‍යජිත් රාය් කරදරේ බැරිකමට කියලා තිනවා හරි මාත් එක්ක වැඩ කරමු ෆිල්ම් එකක කියලා. සුබ්‍රත මිත්‍රා පළවෙනි දර්ශනය මේ රූපගත කරන තැනට ආව වෙලාවේ එකපාරටම සත්‍යජිත් රාය් කියලා තිනවා සුබ්‍රත ගන්න කැමරාව කියලා. ඒ අනුව තමයි මේ ඔහු පටන් අරන් තියෙන කැමරා කරන්නේ. ඒ වෙනකල් ඇත්තටම සුබ්‍රත මිත්‍රා නිශ්චල ඡායාරූප ශිල්පියෙක්. ඒකත් කුලියට ගත්ත මිලිමීටර් 16 කැමරාවක්. ඊළඟට ඒකත් ඊළඟට අලුත් චරිත ගත්තාම ළමා චරිත කිහිපය එකක්වත් කලින් චෙක් කරලා එහෙම තරගකින් දිනවලා ගත්ත දෙන්නෙක් නෙමෙයි. එකපාරටම අරන් තියෙන ගෙලින්ම කැමරාව ඉස්සරහට. ඊළඟට සංගීතවේදියා රවි ශංකර්. ඔහු ආධුනික සංගීතවේදියෙක් ඒ කාලේ. එතකොට ඔහු පවා ඒ කාලේ අප්‍රසිද්ධ අප්‍රකටව හිටපු පුද්ගලෙක්. ඊළඟට දක්ෂ ලෙස රංගපාපු මේ ආචි අම්මගේ චරිතේ. ඇය චුනි බාලාදේවි නමින් අවුරුදු 80යිලු. ඇයව හොයාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා සත්‍යජිත් රායිට ගණිකා නිවාසයකට. ඇය ඒ කාලේ වැඩ කරලා තියෙන ගණිකා නිවාසයක මොනා හරි උයන පිහින අස්පස් කරන කාන්තාවක් හැටියට. ඉතින් ඇය සත්‍යජිත් රායිව දැක්ක ගමන් අහලා තියෙන්නේ ගෑනු ළමෙක් කොහෙද කියලා. මොකද ඒතෙන්ට පිරිමි යන්නේ ඒකට. නමුත් සත්‍යජිත් රායි කියලා තියෙන නැහැ මට ඔබව ඕනේ මේ අලුත් සිනමා පටයක් කරන්න කියලා. ඉතින් ඇය කැමති වෙලා ඇවිත් තියෙනවා. ඊළඟට අපර්ණගේ චරිතය කරන්න ශර්මිලා තාගුරු ගන්න අවුරුදු 14. ඇයගේ ලැජ්ජාශීලී බව, ඇයගේ මේ නැවුම් බව, මේ සියලු දේ සත්‍යජිත් රාය් වෙනම ග්‍රහණය කරගෙන ඇය මෙතෙන්ට දාන්නේ. ඊළඟට අපුගේ මිත්‍රයාගේ චරිතෙත් ඒ වගේ, අපුගේ පියාගේ සමාවගේ චරිතත් ඒ වගේ තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි මේ චිත්‍රපට තුනම නරඹද්දී අපිට පේනවා චිත්‍රපටයේ සාර්ථකත්වය මේ හැඟීම් ගැන කතා කරන චිත්‍රපටයක්. සාර්ථකත්වයේ රැඳෙන්නේ නැත්තේ ඔය කියන තෝරා ගැනීම මතම තමයි.
ඔව්. ඒ වගේම 56 කෑන්ස් සම්මාන වලදී මේකත් අගෙමිට ලක්ුණා නේද?
ඔව්. ඒක තමයි ලැබුණ සම්මානය, අතරම ප්‍රධාන සම්මානය. ඒ ඇතුළු වෙනිසියේදී සහ එංගලන්තයේදී තවත් සම්මාන රැසක් දිනාගෙන තියෙනවා. මේ පාතර පංචලී නිර්මාණය කෑන්ස් සිනමා වලදී සම්මාන 11ක් දිනා ගන්නවා. පාතර පංචලී නිර්මාණය ඊට අඩංගු වෙනවා හොඳම මානුෂීය වාර්තා නිෂ්පාදනයට හිමි සම්මානයත්. ඊට අමතරව වෙනිසේදී සහ එංගලන්තයේදීත් පාතර පංචලි සම්මාන රැසක් දිනා ගන්නවා. එංගලන්තයේ මාස 6ක් තිස්සේ එක දිගට පාතර පංචලි සංදර්ශනය වෙනවා ඒ කාලේ.
දැන් කොයිතරම් වටිනාකමක් තියෙන නිර්මාණද ඇත්තටම මේ අතීතයේදී බිහි වෙලා තියෙන බොහොම අවම සම්පත් ප්‍රමාණයකින්. අපේ මේ විශේෂාංගෙත් ඇත්තටම පරමාර්ථය වෙන්නේ ඔබගේ රසවින්දනයේ ඉහළ තලයකට ඔසවා තැබීම, විශ්ව සාහිත්‍යය හරහා ශ්‍රී ලාංකීය පසුබිමක් තියෙන නිර්මාපකයන් ඉටු කළ තියෙන මෙහෙය මොකක්ද, ඔවුනට පාදක වුණු අන්තර්ජාතික කෘතීන් මොනවද, ඒ වගේම අපි කොයි කවුරුත් දන්න සම්භාව්‍ය ගණයේ කෘති නිර්මාණය කරපු සිනමාවේදීන්, ග්‍රන්ථ රචකයින්, කවීන් මේ අය කවුද, ඒ අයගේ නිර්මාණ මොනවද කියන ඒ තොරතුරු නැවතත් උඩු තලයට රැගෙන ඒම තමයි අපේ පරමාර්ථය. ඒ හරහා ඔබට කියවීමේ රසය වැඩි කිරීමට, ඔබගේ විශ්ව සාහිත්‍ය පිළිබඳව දැනුම දියුණු කිරීම තමයි, ඔබේ වින්දනයට යමක් එකතු කිරීම තමයි අපගේ මේ විශ්ව සාහිත්‍ය මසක් ඇර මසක් අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙනෙමින් SBS සිංහල ගුවන්විදුලිය මේ උත්සාහ කරන්නේ. දෙලිනි, එහෙමනම් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු විභූති භූෂණ බන්දෝපාධ්‍යාය, ඔහුගේ නිර්මාණ සිංහලයට නැගුණු චින්තාලක්ෂ්මි සිංහාරච්චි. එතකොට විභූති භූෂණ බන්දෝපාධ්‍යාය මේ වංග රචකයාගේ නිර්මාණ රිදීතිරයට අරගත්ත මහා සිනමා වේදියා සත්‍යජිත් රාය් මේ තිදෙනා සම්බන්ධව ලෝකයා කතා බහ කරපු අවස්ථාවන් කිව් අදහස් පිළිබඳව අවධානය යොමු කරද්දී අපිට කොයි වගේ තැන්ද හමු වෙන්නේ?
මේ තිදෙනා සම්බන්ධවම අදහස් ප්‍රකාශ කිරීම එක තැනකදී සිද්ධ වෙනවා පාතර පංචලී සිනමා නිර්මාණය තුළින්. අපිට හමු වෙනවා අකිරා කුරොසවාගේ අදහසක්. ඔහු කියනවා මිනිසුන් උපදිනවා, ජීවත් වෙනවා, මරණය බාර ගන්නවා. සත්‍යජිත් රාය් ඉතාම නිරායාසයෙන් සහ කිසිදු හදිස්සි ගැස්සීම් වලින් තොරව සිය සිත්තම තුළ මෙය නිර්මාණය කරනවා. ඒකේ ප්‍රතිඵලය නරමන්නන්ගේ ගැඹුරු හැඟීම් අවදි කිරීමයි. ඔහු මේ කරන්නේ කෙසේද? ඔහුගේ සිනමා රූපී තාක්ෂණයේ අවුල් සහගත හෝ අදාළ නොවන කිසිම දෙයක් නැහැ. විශිෂ්ටත්වයේ රහස එතනයි. ඊළඟට ටයිම්ස් පුවත්පත ලියා දක්වනවා පාතර පංචලී යනු පිරිසිදු සිනමාවයි. එය වෙනත් ඕනෑම ඉන්දිය සිනමා කෘතියකට සංසන්දනය කිරීම පවා විකාරයකි කියලා. තවත් දෙයක් කියන්න ඕනේ, ලෝක සිනමා ඉතිහාසයේ වඩාත්ම ජනප්‍රිය ළමා චරිතය බවට දැනට පත් වෙලා තියෙන්නේ සුබීර් බැනර්ජී ජීවය දුන්න අපූගේ චරිතය පාතර පංචලී සිනමාපටේ.
හොඳයි, එහෙමනම් මෙවැනි වූ අපූරු තොරතුරු අපිට කතාබහ කරන්නට අවකාශයක් ලැබුණේ විභූති භූෂණ බන්දෝපාධ්‍යායගේ පාතොර් ග්‍රන්ථය පාදක කරගෙන නිර්මාණ වුණු අනිකුත් වස්තුන් හරහා අපේ සිංහල ලේඛිකාව චින්තාලක්ෂ්මී සිංහාරච්චිගේ කෘතීන් තුන, මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, අපූගේ ලෝකය, එවැගේම සත්‍යජිත් රාය්ගේ සිනමා නිර්මාණයේ පාතර පංචාලි. ඔබට අවකාශයක් තියෙනවා මේ පොත් නැවත කියවන්න, අන්තර්ජාලයෙන් මේවා බලන්න, ඔබගේ සාහිත්‍ය රැසයට අලුත් යමක් එකතු වේවි. ඒ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන හිමනම් අදට අපි සමුගන්නවා. තවත් මාසයකින් අනතුරුව ජූලි මාසයේදී අවසාන අඟහරුවාදා තමයි නැවතත් තවත් විශ්ව සාහිත්‍යයේ අපූර්ව කෘතියක් සමගින් ඔබත් සමග සම්බන්ධ වන්නේ. සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙන ලේඛිකා දිලිනි ඊරියවලට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් දිලිනි, මාසකින් අනතුරුව හමු වෙනකන්.
ආයුබෝවන් දිලිරක්ෂි, ස්තුතියි.
හොඳයි, එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට පුළුවන් මේ අපගේ වෙබ් අඩවියේ තියෙන මේ සාකච්ඡා ඔබගේ පෞද්ගලික වෙබ් අඩවි හරහා, ඒ වගේම Facebook පිටු හරහා බෙදා හදාගන්න, ෂෙයා කරගන්න, එහි කිසිම බාධාවක් නැහැ. sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය වැඩසටහනින් අනතුරුව පිවිසෙන්න මේ විශේෂාංගයේ වෙබ් අඩවිය තියෙනවා. ලාංකීය සාහිත්‍යයෙන් විශ්ව සාහිත්‍යයට, විශ්ව සාහිත්‍යයට ගිය ලාංකීය සාහිත්‍යතරයන්ගේ පත පොත පිළිබඳ විමසුම.
SBS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.